අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු අවසන් අතර විෂය අංක 1 සභාව කල්තැබීම ගරු සභානායකතුමා
ගරු මුලාසනඳුර මාන්තිකතුමනි එම ගරු සභාව ආයවැය දෙවනවර කීමේ විවාදයේ නොවැම්බර් 21 වෙනි දින අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරා.
ඒ අනුව සභාව 2023 11/21 වෙනි දින නම් හෙට දින පෙරවරු 9 දක්වා 9ට යලි රැස්වේ. සභාව කල්තැබීමේ යෝජනාව යෝජනා ඉදිරිපත් කිරීම ගරු බුද්ධික ප්‍රතිරණමැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
හරි. මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් ලබා දෙන ලද නිර්දේශයන් ලෙස ජාතික සංවර්ධන මැදිහත්කරණයන් හා ප්‍රතිපත්ති ඇගයීම සඳහා වූ පනත නීතිගත කරනු පිණිස ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශ්වාසනීය සාක්ෂි ජනනය කරනු ඇත්තා වූ ස්වාධීන තක්සේරු කරන ක්‍රියාවලියක් උදෙසා අවශ්‍ය වන ප්‍රධාන අංග ලක්ෂණ ජාතික ඇගයීම් පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වන අතර ඒ රටේ ආර්ථික සමෘද්ධිය අත්පත් කරගන්න පිණිස යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ඇගයීම්කරණය පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවක් ඇති කිරීම, රජයේ ආයතනයන් විසින් තෙවසර ඇගයීම් සැලසුම් ගොඩනැගීම, රජයේ ආයතනයන් නම් කරන ලද නිරීක්ෂණ හා ඇගයීම් කරන කර්තව්‍යයක් නිර්මාණය කිරීම, ඇගයීම් පිළිබඳ කළමනාකරණයේ ප්‍රතිචාර සංවර්ධනය කිරීම, මෙන්න මේ අරමුණු වෙනුවෙන් මෙම තීරණාත්මක සංදිස්ථානයකට රටපත් ඇති අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රබල හා ශක්තිමත් නිරීක්ෂණ හා ඇගීම් යාන්ත්‍රණයක් අවශ්‍ය වන බැවින් විශේෂයෙන් පනත් කෙතුම්පත නීතිගත කිරීම මගින් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍ය විය හැකි අතර එමගින් ජාත්‍යන්තරතරයේ ශ්‍රී ලංකාව විසින් අනුමත කරනු ලබ ඇති රට විසින් නායකත්වය දෙනු ලබන්නා වූ ඇගීම් පද්ධතියක් ඇති කරනු ඇත. පනත් කැටුපත් සම්බන්ධයෙන් කටයුතු විශේෂ කාර්ය සභාව විසින් අවසන් කොට ඇති බැවින් හා එහි වාර්තාව තුළ එය නීතිගත කිරීම සඳහා වූ නිර්දේශයක් ද ලබා දී ඇති බැවින් මෙම පාර්ලිමේන්තුව විසින් ජාතික ඇගයීම පිළිබඳ දැනට කෙටුම්පත් කර ඇති කෙටුම්පත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් කොට එය න්‍යාය පුස්තකයට ඇතුළත් කළා නීතිගත කිරීමට කටයුතු කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ යෝජනාව පිළිබඳව කතා කරන අවස්ථාවේදී මගේ අවධානය යොමු වෙන්නේ 2016 අගෝස්තු මාසෙට. 2016 අවුරුද්දේ අගෝස්තු මාසෙත් ඔක්තෝබර් මාසෙත් පිළිවෙලින් මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සඳහා වූ මේ වගේම කල්තැබීමේ යෝජනාවක්, ඊළඟට ඇගයීම සඳහා ජාතික අයවැයෙන් වාර්ෂික මුදල් වෙන් කරන්න කියලා යෝජනාවක්. මේ අවස්ථාවේ ජීවතුන් අතර නැති වුණත් සිහිපත් කරන්න ඕනේ එවකට මුදල් අමාත්‍යව හිටපු මංගල සමරවීර මැතිතුමා 2017 අවුරුද්දේ 18 අයවැය ලේඛනයේ කියවමින් සඳහන් කරා 2018 අවුරුද්දේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් එනවායි කියලා. මේකට සමගාමීව පාර්ලිමේන්තුව තුළ ඇගයීම වෙනුවෙන් මන්ත්‍රී කණ්ඩායම් සංසදයක් හැදුණා. ඒක තුළ විශේෂයෙන්ම තේරීම් කාරක සභාවක් ඇති වුණා. ඒ තේරීම් කාරක සභාව තුළ මේ අවස්ථාවේදී මේ සභාවේ ඉන්න ගරු සුසිල් ප්‍රේමජාන්ත සභානායකතුමත් ඒ කාරක සභාව තුළ කටයුතු කරා. එවකට නියෝජ්‍ය කථානායකවරයව හිටපු මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඒ කටයුත්ත සිද්ධ වෙලා අවසානයේ ජාතික ඇගීම් ප්‍රතිපත්තියක් නීතිගත වුණා. ඉතින් මම සන්තෝෂ වෙනවා. මේක මට කලින් මේ පිළිබඳව මේ සභාවේ කටයුතු කරා කබිර් හෂීම් මැතිතුමා. ඒ වගේම තව බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අවසානයේ ජාතික ඇගීම් ප්‍රතිපත්තිය මේ රටේ පිළිගත්ත ප්‍රතිපත්තියක් බවට පත් වුණා. ඉන් පස්සේ දැන් මාස කීපයකට කලින් අරලියගහ මන්දිරයේදී මේ ඇගීම් ප්‍රතිපත්තිය සඳහා ක්‍රියාකාරී රාමුවක් එළි දැක්වුවා. ඒ අතරේ දැන් මේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ඇවිල්ලා තියෙනවා. ඒකට දාලා රාමුව සකස් වෙලා තියෙනවා. හැබැයි අපිට දකින්න ලැබෙන දේ තමයි දැන් කාරක සභා වාර්තාවේ 20/20 පෙබරවාරි 20 2019 අර මම කියපු සර්වපාක්ෂික කමිටුව හැදුවා. ඊළඟට ස්ථාවර කාරක සභාවක් හදන්න, ඇගයීම් රාජතන්ත්‍රය තුළ ආයතනගත කරන්න අවශ්‍ය මේ පනත් කෙටුම්පත ගේන්න, පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය වැඩි දියුණු කරන පර්යේෂණ ඇගීම සහ පර්යේෂණ සඳහා වූ අංශය විදිහට සංවර්ධනය කරන්න ඉදිරිපත් වුණා යෝජනා. ඒ අතරේ මම මේ අවස්ථාවේදී සභාගත කරන්න කැමතියි වර්තමාන ජනාධිපතිතුමා 2022 නොවැම්බර් 18 වෙනිදා ඉදිරිපත් කරා අමාත්‍ය මණ්ඩලයට CP ඇලිරක් 22 ඇලිරක් 1071 ඇලිරක් 604 ඇලිරක් 0.73 2012 2022 අවුරුදු 10ක කාලය තුළ ව්‍යාපෘති 260ක ප්‍රගතිය පිළිබඳ ඒ කැබිනට් පත්‍රිකාව සඳහන් වෙනවා. ප්‍රගතිය 112යි කියලා. ඒ කියන්නේ 188ක් අසාර්ථකයි. වියදම රුපියල් ත්‍රිලියන 5.8ක්. ඉතින් රට බංකොලොත් වුණු ආකාරය අපි නෙවෙයි. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අර මම සඳහන් කරපු කැබිනට් පත්‍රිකාව තුලින්ම පේනවා. ඉතින් මේ තුලින් ජනාධිපතිතුමාත් ඒ කැබිනට් පත්‍රිකාව තුලින් ඉතා පැහැදිලිව පෙන්වලා දුන්නා ඇගයීම හා අධීක්ෂණයේ අවශ්‍යතාවය කොපමණද කියන එක. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ඇති එකම දකුණු ආසියාතුක රට ලංකාව. ඒක අපිට ආඩම්බරයට කාරණයක්. ඒ වගේම ඇගීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙන විශ්වවිද්‍යාලයක් තියෙන එකම ආසියානු රට සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමනි. ඒක ක්‍රියාත්මක වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මේ ලංකාව. ඒ වගේම ඇගීම පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් ලංකාවේ ඉන්න එක්කෙනයි ආචාර්ය අසේල කළුගම්පිටිය මැතිතුමා. ඇගීම පිළිබඳ ජාතික වශයෙන් ගත්තත් මේ ආසියානු කලාපය තුල ගත්තත් එහෙම තියෙන එකම එක විද්වතයි. අද ඔහු මේ ගැලරියට ඇවිල්ලා මේක නරඹමින් ඉන්නවා. ඒක අපිට සන්තෝෂයට කාරණා. ඒ වගේම මේ 50 කෙටුම්පත ඉදිරිපත් වීම දවසෙන් දවස පහු වෙනවා. මම සුසිල් ප්‍රේමජාන්ත සභානායකතුමාගෙනුත් මේ රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් ඉල්ලනවා මේ කඩිනම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. දැන් අපි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 21 නමින් රීනේම් කරලා ඉදිරිපත් කරා. හැබැයි 21 විදියට අපි ගෙනාවු කෙටුම්පත ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවරණ ජාතික ලයිස්තුවේ අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත. ඒක තුල තිබුණා ස්වාධීන ජාතික ඇගීම් පිළිබඳ කොමිෂන් සභාවක් පිළිබඳ යෝජනාවක්. ඒ කොහොම වුණත් අපි හිතන්නේ ජාතික ඇගීම් පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවක් ඇති වෙන්න ඕන. සියලු ආයතනවල ඇගීම ඉලක්ක කරගත්ත වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕන. ජාතික අයවැයෙන් ඇගීම සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන්න ඕනේ. සෑම රාජ්‍ය ආයතනයකට ඇගීම සඳහා අංශයක් ස්ථාපනය කරන්න ඕන. අර තොරතුරු නිලධාරී කියලා ස්ථාපනය කළ තොරතුරු නිලධාරී අංශය ස්ථාපනය කළා තියෙනවා වගේ. ඒ වගේම ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය මේ ඇගීම පිළිබඳව ලබා ගන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 2000 ඉඳලා 2015 වෙනකන් සහස්‍ර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක වුණා. ඉන්පසු 2015 ඉඳලා 2030 දක්වා ක්‍රියාත්මක වෙනවා SDGs නැත්තම් තිරසර සංවර්ධන ඉලක්ක. ඒ සමහර ඉලක්කවලදී අපි ඉන්නේ රටක් විදිහට උඩින්. සමහර තැන්වල අපි ඉන්නේ යටින්. ඉතින් ඒ නිසා මේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී මේ ඇගීම ඉතා වැදගත් වෙනවා. ඉතින් 2020 මේක කරා නම් අපේ මේ රටේ ඇති වෙච්ච අර්බුදය මීට වඩා යම් තාක් දුරකට සමනය වෙන්න තිබුණා.
ඔබතුමා තා විනාඩි 2ක කාලයක්.
ඔව්. නමුත් ඒක අපිට කරගන්න බැරි වුණා. දැන් DPMM නැත්නම් Department of Project Management and Monitoring කියලා අපේ මුදල් අමාත්‍යාංශයේ යටතේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ සමහර නිලධාරීන් හරි ආසයි මේ ඇගීම කියන ක්‍රියාවලිය තමුන්ගේ ආයතන යටතේ තියාගන්න. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමනි, ඔබතුමාට මේක තේරෙනවා? අපි ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ කාර්යභාරය ගණකාධිකරණ සේවය කරද්දී විගණනයත් ගණකාධිකරණ සේවාවටම බාර දුන්නා නම් කවදාවත් රටක් විදිහට අපිට ඉදිරියට යන්න බෑ. ලෝකේ තියෙන මොඩල් එක ඒක තමයි. විගණනය වෙන් කළා තියෙනවා, ගණකාධිකරණය වෙන් කළා තියෙනවා. විගණන සේවය එකක්, ගණකාධිකාරී සේවය එකක්. ඒ දෙකට බඳව ගන්න ක්‍රමවේදය එකම සුසුකම් තියන අය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජාතික ඇගීම් ප්‍රතිපත්තිය තියෙනවා. ඒකට ආයතනික ව්‍යුහයක් හැදෙන්න ඕන, ස්වාධීන කොමිෂන් සභාවක් හැදෙන්න ඕන. මේ 50 කෙටුම්පත ඉක්මනට නීතියක් බඩවත් කරන්න ඕන. මම දන්නවා ජනාධිපතිතුමා එක්ක අපි වැඩ කරලා තියෙන නිසා එතුමගෙත් මේ ගැන අභිලාෂයක් තියෙනවා. හැබැයි සමාන නිලධාරීන් පෙන්නනවා මේක සැලසුම් සේවය යටතට ගන්න ඕන කියලා. ඒක හරියට විගණන සේවයක් නැතුව, විගණන සේවයක් ඕනේ නැහැ, ගණකාධිකාරී සේවයටම විගණනය කරන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් නිදහස ලබන කාලේ කිව්වනම් අන්න ඒ වගේ කතාවක්. සා විගණන සේවයයි ගණකාධිකාරී සේවයයි වෙන් කරා වගේ ඇගීම පිළිබඳව විශේෂඥ තියන අයගෙන් ජාතික ඇගීම් සේවාවක් ඇති වෙනවා. ඒකට ඉතින් කැමති අයට අන්තර්ග්‍රහණය වෙන්න පුළුවන්. ඒ වෙලා මේ රටේ සේවාවක් ඇති වෙන්න ඕන. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ආදී ස්වාධීන සේවාවකුත් ඇති වෙන්න ඕන. ඒ වුණොත් තමයි මේ ඇගීමේ ක්‍රියාවලිය යථාර්ථය බවට පත් වෙන්නේ. දැන් මම දන්නවා මට ඔය අරලියගහ මන්දිරයේ තිබුණු වැඩසටහනට ආරාධනා කරපුවා මේක නිලධාරීතුමියා මම එතුමියගෙන් අහුවා දැන් මොකද වෙන්නේ අර බිල් එක මේ ඉක්මනට කැබිනට් එකට ආ එහෙම එකක් අපි දන්නේ නැහැ එහෙම එකක් හදලා නැහැ මේ පාර්ලිමේන්තුවේ හැදුවේ මේ සුසිල් ප්‍රේමචන්ද මහත්තයාලා ඔක්කොම කට්ටිය එකතු වෙලා හැදුවේ කෙටුම්පත හැබැයි DBMM මාගේ ඉරෝ එහෙම එකක් අපි දන්නේ නැහැ ඉතින් එතකොටම තේරෙනවා
මෙතන කාලය අවසානයි අවසන් කරන්න කරුණා
චේතනාවක් ඒ නිසා මම කියන්නේ කරුණා කළා ඉක්මනටම ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා සුසිල් ප්‍රේමචන්ද මහත්තුමනි ඔබතුමාලා කතා කරලා මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමාලා කතා කරලා ඉක්මනටම මේ කෙටුම්පත අවශ්‍ය සංශෝධනත් ගෙනල්ලා මේ කෙටුම්පත තවත් පෝෂණය කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ නීතිගත කරලා ආයතනික රාමුව හදලා ස්වාධීන සේවාවක් ඇති කරලා ඒ අතර කොමිෂන් සභාව ඕනනම් කවුරුත් එකඟ වෙයි මං හිතන්නේ 225 කවුරුත් විරුද්ධ වෙයි කියලා. අපි ආණ්ඩුක්‍රම ස්ථාවරයටත් මේක අතුලත් කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන යෝජනාව ඉදිරිපත් කරනවා මම ඉතාමත්ම ගෞරවයෙන් රටේ හිතසුව පිණිස.
බොහොම ස්තුතියි යෝජනාව විස්තර කිරීම ගෞරව මයන්ත දිසානායක මැතිතුමා. ඔබ හැම ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
Honorable Chairman, I have the honor to second the adjournment motion today brought by my dear friend Honorable Buddhika Pathirana on the need of a national evaluation bill. Honorable Buddhika Pathirana has always advocated to bring a national evaluation policy and certainly an evaluation bill. He was part of this evaluation process movement since 2016. Honorable Chairman, I got involved in 2018, and at that time Honorable Kabir Hashim, who is the global president of the evaluation movement, Honorable Anand Kumar Siri, deputy chairman at the time, and of course Dr. Asele Khalgampitiya, we all sat as a committee to start planning for a national evaluation week to be held in 2018. We spoke with the Honorable Prime Minister at the time, Honorable Ranil Wickremesinghe. He agreed to it. The government policy was adopted and we went ahead with the evaluation conference to be held in June 2018. On 26th of June 2018, the government, the cabinet, accepted and adopted the national evaluation policy. So Sri Lanka was hailed internationally for adapting this policy, and all of us thought, including the international community, that Sri Lanka will follow this up with a national evaluation bill. But unfortunately, with the change of governments, with elections, the evaluation movement in Sri Lanka did not really take off as we all wanted and expected. However, again, with the change in government, we had the opportunity to speak to His Excellency the President Ranil Wickremesinghe, and we once again stressed upon him the importance of bringing an evaluation bill in Parliament, keeping in mind that we already have an evaluation policy adopted by the previous cabinet. Honorable Chairman, for that conference that we had, over 100 MPs from all over the world came. Over 100 MPs came. But unfortunately, as I stated, we did not follow up with the evaluation bill in Parliament. We had a committee, a standing committee presided over by the Honorable Anand Kumar Siri. I had the privilege of chairing the subcommittee that drafted the bill. We drafted the bill. Bill is all ready. Honorable Shehan Semasinghe knows that we only really need to bring it to cabinet, get the cabinet sanction, bring it to parliament and adopt any amendment that has to be made to that bill, and it can be passed in Parliament. It's not a difficult task, but it's a task that has to be done. We as a country, especially at this stage, where we have declared ourselves as bankrupt. It is absolutely fundamentally, Honorable Chairman, required to bring this bill into Parliament and adopt it. I wish to take a minute in stressing the importance of such a bill. Any projects that are going to be done in the future, any government revenue, government expenditure on such projects will be evaluated. The need of the country will be put first before any political will. It will show why such a project is required, why we need to spend so much money on a project of that nature. So, Honorable Chairman, I urge the government at this moment in time to please do not delay. Look at this bill as a bill of national importance and bring it to Parliament. The opposition, our Honorable Leader Sajith Premadasa, has pledged his support for such a bill. So I think this bill can be passed in Parliament with most members of Parliament, certainly two-thirds members of Parliament agreeing to pass such a bill. We really do require this bill. I cannot stop stressing the need for such a bill. However, as Honorable Chan Senasingha remembers, a few weeks ago, the government commitment was once again reiterated by him and by Honorable Sagar Ratnayak on behalf of His Excellency the President. Very soon we will bring this bill, they said. However, we also do realize, Honorable Chairman, there are certain senior officials in the government, civil servants, who do not want this bill. They are overwhelmingly objecting to this bill being brought forward. I can mention names, but I don't want to mention names at this moment in time because I think there is a political will to bring this bill. So we will see how the government brings forward this bill without bending to that kind of pressure, because the government has already demonstrated that they do have the political will. They brought the Rights to Information Act, the Anti-Corruption Bill, the Banking Bill. Now the government is facing upheaval task of rebuilding the economy. We are in the process of the budget process. Tomorrow this House will vote on the budget to pass it. So with this in mind, I think this government has a golden opportunity where a bill can be brought towards Parliament. Both sides of the aisle can agree upon it. Both sides of the aisle can debate it. Both sides of the aisle can bring amendments to it.
Honourable Member, you have 2 minutes.
And bring a bill that is, in God's name, that is useful for this country. And at least this bill, when this Parliament is dissolved in the next few months or years to come, maybe by end of 2024, at least the people of this country will say this Parliament did another bill which is fundamentally required for this country's future. Honourable Chairman, as you know, kids in this country are leaving. Professionals are leaving as never before seen, simply because they don't see a future for this country. But if we do have a bill that is for evaluation, every cent that the government, this government and future governments that spends that kind of money will be evaluated, and the people of this country will have that transparency and accountability so that they will know how their hard-earned tax money is being spent. I do not wish to speak any further. I wish Honorable Chan Semasingha and the government every success in terms of bringing a bill like this to its being. Please bring it as soon as possible and we will support it. Once again, my thanks to the entire team who has been supporting the national evaluation policy and the bill, especially Dr. Asela Khalgampitiya and that entire team, Dr. Soma De Silva, and especially my thanks to Honorable Buddhika Pathirana, my dear friend, unwaveringly he has been supporting this movement. My thanks to him and the other members of parliament in supporting this endeavor. Thank you very much.
Thank you very much. Pirithuru kathawa garu sehan semasinga mathuma obathumata vinadi 10 ka kalaya
garu mulasanaruta mathithumani rajyanshe vinividabhave sahathik kirima saha sangvardhana paladayitawa ihalanangwalima sadaha egeema neethigata kirima rajaye apekshawa man hithana me gana thamai ada me sabhavata කල්තබන අවස්ථාවේදී අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ ප්‍රථම පියවර ලෙස 2018 වර්ෂයේදී ගරු මාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය අනුමත කරන ලද අතර ඊ අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන් සහ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ස්වාධීන ඇගයීම් සිදු කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි. ඇගයීම නීතිගත කළ පසු එයට අනුගතව ස්වාධීනව කටයුතු කිරීම සඳහා ඇගයීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ධාරිතාවක් රාජ්‍යංශයේ නිලධාරීන් තුළ වර්ධනය කිරීම රජයේ වගකීම වේ. එබැවින් ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ග ප්‍රවේශය මාර්ගපදේශය ප්‍රමිතීන් ඇතුළත් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමුවට අනුව ඇගයීම් ක්‍රියාවලිය ආයතනගත කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම හා ධාරිතාව සංවර්ධනය සඳහා රජයේ සියලු ස්තරයන් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව නිලධාරීන් 800ක් හා නියම ඇගයීම් කිරීමට අවශ්‍ය නිලධාරීන් 165ක් පුහුණු කිරීමට මේ වන විටත් ව්‍යාපති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් පවතී. එමෙන්ම ඇගයීම් රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලවල දෛනික හා සාමාන්‍ය රාජකාරිවල අනිවාර්ය භාවිතයක් බවට පත් කර මධ්‍යකාලීන ඇගයීම් සැලසුම් සකස් කිරීමට හා ඒ සඳහා අවශ්‍ය කළමනාකරණ ප්‍රතිචාර සංවර්ධනය කිරීම මගින් රාජ්‍ය අංශය තුළ ඇගයීම් සංස්කෘතියක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. තවද වාර්ෂික ඇගයීම් න්‍යායපත්‍රයේ නිරීක්ෂණ හා ඇගයීම් කරන කාර්යභාරයන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවරගෙන ඇත. මෙයට අමතරව මෙම ඇගයීම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම සඳහා 2024 වර්ෂයේ සිට කෙටුම්පත් වාර්ෂික අයවැය ඇස්තමේන්තුව තුළ අවශ්‍ය ප්‍රතිපාදනද වෙන්කර ඇති අතර ඒ සඳහා තවදුරටත් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා සංවර්ධන පාර්ශවකරුවන් සමග ගිවිසුම්ගත වීමටත් කටයුතු කරගෙන යමින් පවතී. ඒ අනුව මුදල් අමාත්‍යංශයේ අරමුණ වනුයේ දැනට රාජ්‍යංශය තුළ ආයතනගත කෙරෙමින් පවතින මෙම ඇගයීම් ක්‍රියාවලිය අවසානයේ පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමයි. එබැවින් දැනටමත් පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ නිර්දේශයන් වැඩිදුර අධ්‍යයනය කර එය ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනු ඇත.
ඔබසිතින් සභාව හෙට දින පෙරවරු 9:30 දක්වා කල් තියෙනවා. නමුත් රැස් වෙනවා.